ගරු එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක් කාලයක් තිබෙනවා.
මුරාසනේ ගරු මන්ත්‍රීතුමියනි, අත් වශයෙන්ම දැන් ඇමරිකාව අපිට පනවලා තියෙන අපනයන බද්දත් එක්ක අපි මේ වෙලාවේ ආණ්ඩුවට දෝෂාරෝපණය කිරීමෙන් පමණක් පළක් වෙන්නේ නැහැ. ඇත්ත අපි මීට මාස දෙකකට කලින් විපක්ෂ නායකතුමා මේ පාර්ලිමේන්තුවද මෙහෙම බද්දක් එනවා, ඒ සම්බන්ධව රාජ්‍යතාන්ත්‍රිකව සාකච්ඡා කරලා කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරා. කිසි දෙයක් වුණේ නැහැ, ඒක වෙනම කතාවක්. නමුත් ඒකෙන් අපි චෝදනා කරගෙන ලොඩන්නේ නැහැ, මොකද මේක මුළු රටටම බලපාන දෙයක්. මේකේ අවසාන වශයෙන් ප්‍රතිඵල, අවසාන ප්‍රතිඵලයේදී රටේ මිලියන 22ක් ජනතාවටම බලපාන එකක්. හැබැයි අපි මතක් කරන්න ඕන, මේ පිළිබඳව දැනගත්තු වෙලේ දැන් 150ක විතර තීරු බද්දක් වැටෙයි කියලා බලාපොරොත්තු වෙච්ච ඉන්දියාවේ විදේශ ඇමති පියුෂ් ගෝපාල් මහත්මයා එවෙලම ඇමරිකාවට ගිහිල්ලා සාකච්ඡා කරලා අද ඉන්දියාවට 126ක වගේ ප්‍රමාණයක් තමයි දාලා තියෙන්නේ. එතකොට ලෝකේ බොහෝ රටවල් වලට මේ තීරු බද්ද පනවද්දී වැඩිම බද්ද පනවපු රටවල් පහ අතරට ශ්‍රී ලංකාවත් එනවා. අනිත් රටවල් කොහෙද? චීනය, වියට්නාමය, කාම්බෝජය වගේ රටවල් ඔක්කොම මේ කොමියුනිස් පාලනයක් තියෙන තැන් වල තමයි වැටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන, මේක පාළුගේ වළම් බිඳලා මේ අපට බලපාන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. ඒ වගේම මේ ට්‍රම්ප්ට පාඩමක් උගන්වන්න ලංකාවේ මේ ජනතා විමුක්ති පෙරමුණ වගේ බලවේගයක් ඇමරිකාවේ නැහැ කියලා ඉවරලා කියලා හරියන්නේත් නැහැ. මේක රාජ්‍යතාන්ත්‍රිකව සාකච්ඡා කරලා තමයි විසඳගන්න. මම දැක්ක කැබිනට් ඇමතිවරේ දැන් දවස් දෙකකට කලින් එහෙම කතාවක් කියනවා. ඉතින් ඒ නිසා මොකද හේතුව? දැන් ඇමරිකාව තමයි අපේ ලෝකේ අපනහැනේ අපේ වැඩිම ප්‍රමාණයක අවසාන ගමනාන්තය. 123ක් මේ අපි ඇමරිකාවට අපනයනය කරනවා. දැන් අත්ත වශයෙන්ම බැලුවොත් එහෙම, දැන් ඇමරිකාවට පහුගිය අවුරුදු පහේ බැලුවොත් එහෙම 2018 ඩොලර් මිලියන 375ක්, 2019 ඩොලර් මිලියන 3139ක්, 2020 ඩොලර් මිලියන 2507ක්, 2021 ඩොලර් මිලියන 368ක්, 22 ඩොලර් මිලියන 3319ක්, 23 ඩොලර් මිලියන 2705ක්. දළ වශයෙන් මේ ඩොලර් බිලියන 3ක්, එහෙම නැත්නම් ඩොලර් මිලියන 3000කට වැඩි ප්‍රමාණයක් අවුරුද්දකට අපනයන ආදායම ලබන්නේ. හැබැයි අපිට අපි ආනයනය කරන්නේ ඩොලර් මිලියන 500කට වගේ දළ වශයෙන්. ඒ කියන්නේ මෙතන ලොකු ට්‍රේඩ් මේ ඩිෆිසිට් එකක් තියෙනවා. මේකේ වටිනාකම පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවද? මොකද අනිත් පැත්තෙන් මේ දැන් මේකේ අනිත් පැත්තෙන් මේ හරහා අපිට පාඩුවක් වුණොත්, මොකද වැඩිම අපේ අපනයනය තියෙන්නේ දැන් ගත්තොත් අපි 2022 උදාහරණයක් වැටිලි ගත්තොත් ඇඟලුම් අපනයනයෙන් විතරක් ඩොලර් මිලියන 2408ක් එනවා. අනිත් හැම එකම ඩොලර් මිලියන 500ට අඩුයි. ඒ නිසා මේකේ වටිනාකම මොකක්ද කියන තේරුම් ගන්න. එතකොට ඇඟලුම් අපනයනයට යම් බලපෑමක් ආවොත් 103කට වඩා වැඩි ප්‍රමාණයකගේ රැකියා පිළිබඳවත් අපිට නැවත හිතන්න වෙනවා කියන එක පැහැදිලිව කියන්න ඕන. මොකද හේතුව ඇඟලුම් අපනයනය කොච්චර සුවිශේෂද කියනවා නම් අනිත් නිෂ්පාදන අපනයනයෙන් ලබන ආදායමට වඩා ආනයනයට අපි ලබා දිය යුතු ප්‍රමාණය වැඩි වෙන. උදාහරණයක් විදියට මේ අපි ගත්තොත් එහෙම ස්පයිසස් වලින් අපි ඩොලර් බිලියන 127 අපනයනය කරලා ගනිද්දී මේ පේපර් බෝඩ් ඩොලර් මිලියන 205ක්, සී ෆුඩ් අපි 105ක් අපනයනය කරද්දී මේ සීරියල්ස් ඇන් මිලින් ඉන්ඩස්ට්‍රියකට 187ක් ආනයනය කරනවා. ඉතින් ඒවා ඒ අර්ථයෙන් බැලූ කල මේ ඇඟලුම් අපනයනයේ තියෙන වටිනාකම මොකක්ද කියන එක අපි මේ බලන්න ඕන. අනිත් එක තමයි දැන් හර්ෂණ සිල්වා මැතිතුමා මේ සඳහන් කරා GSP ප්ලස් සහනය මේ නැති වෙන්න යනවා. GSP ප්ලස් සහනය සාමාන්‍යයෙන් අපි 2023 ජනවාරි මාසේ යුරෝපීය සංගමයට ඩොලර් මිලියන 2711ක අපනයන සිදු කරලා තියෙනවා. ඊළඟට 2024 ගත්තොත් ඩොලර් මිලියන 2739ක්. දළ වශයෙන් මේ දෙකම එකතු කරොත් ඇමරිකාවේ මේ වෙළඳපොළ නැති වෙලා ගියොත් ඒ එකම යුරෝපීය වෙළඳපොළ GSP ප්ලස් සහනය නැති වුණොත් මං අහනවා මේ ආර්ථිකයට දරන්න පුළුවන්ද? එතකොට අපි ආණ්ඩුවට දොස් කියලා වැඩක් තියෙනවද ඒකට? වැඩක් නැහැ. මේක වෙන්න කලින් බේරගන්න ඕන. මොකද හේතුව පහුගිය කාලේ කෝවිඩ් අර්බුද කාලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආර්ථික අර්බුදය ඇවිල්ලා බංකොලොත් වෙච්ච වෙලාවෙත් මේ අපනයන ආදායම අපිට තිබ්බා. අපනයන ආදායම තිබිලත් තමයි බංකොලොත් උනේ. එතකොට මේ අපනයන ආදායම සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියොත් මොකද්ද අපේ රටට වෙන්නේ යන්නේ? ඒ නිසා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා, මේවට මේවා දිහා නිකන් බලන් ඉඳලා අස්වැගයෙන් පස්සේ ඉස්තාලේ වාලා වැඩක් නැහැ. හරිද? ඒ නිසා මේ පිළිබඳව අඩුම ගානේ දැන් යුරෝපීය සංගමය මේ ඉදිරිපත් කරලා තියෙන යෝජනා 27කට අපි පක්ෂ වෙන්න ඕන. හරිද? ඒ ඒක පක්ෂ වුණ නැත්නම් මේ අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක ඒකත් අවුල් වෙන්න කලින් අපි ලබා ගන්න කියලා කියනවා. දැන් අපේ මන්ත්‍රීතුමිය කිව්වා මේ ICC PR එක සම්බන්ධව මේ කමිටුවක් පත් කරන්න යනවා කියලා. දැන් ජනාධිපතිතුමා පත් වෙලා මාස 6මාරක් වෙනවා. ඉතින් මේ යෝජනා එන බව දන්නවා. හරිද? එතකොට මෙතන පැහැදිලිව මේ සම්මුතියන් 27ක් තියෙනවා. මේ 27ට මේ අවශ්‍ය කටයුතු ටික මේ කරලා තියෙන්න ඕනේ. මොකද ඔවුන් එනකොට ආවයින් පස්සේ අපි ආයි කරන්නම් කියලා ඉවරලා තහනම් කෙරුවයින් පස්සේ සාකච්ඡා කරලා වැඩක් නැහැ කියන එක තමයි කියන්න ඕනේ. මොකද හේතුව දැන් ICC PR එක ගැන කතා කරද්දී දැන් අර අර්ෂද් සිල්ලා මැතිතුමත් කිව්වා දැන් මේක සම්බන්ධව ඔවුන් අවබෝධයෙන් එන්නේ. දැන් අර කොම්පඤ්ඤ වීදියේ සුපිරිවෙලද සංකීර්ණයක අල්ලපු කෙනාව හරිද චෝදනා තියෙනවනම් ඔහුව රඳව ගන්න එපා. ඇයි මේ විවේචනනකොට නිදහස් කරේ? ඔහු self motivated විවිධ ගෲප් හදලා ඔහු ඔහු ඒ සවට සම්බන්ධතාවයක් තියෙනවනම් මාස 3කට අත්අඩංගුවට අරගෙන ඇයි සමාජයේ විවිධ පැතිවලින් බලපෑම් එල්ලද්දි මේ අයින් කරේ? මොකද හේතුව අපි පැහැදිලිව කියන්න ඕන දැන් මේක සම්බන්ධව විවිධ කතන්දර තිබිලා ජනාධිපතිතුමා ආරක්ෂක ඇමතිවරයා විදියට මේකට අස්සම් කරපු ලියුම ඇවිල්ලා ඒක සංසරණය වෙලා ඇයි ජනාධිපතිතුමා මේකට අස්සම් කරේ කියලා කතාබහක් එද්දි සමාජ පීඩනයක් එල්ලවෙදි තමයි ඔහු නිදහස් කරේ. එතකොට ඔහු තිබිච්ච චෝදනා වැරදි නම් ඔහු දවස් ගාණක් හිරේ හිටපු එකට කවුද වක් කියන්න ඕන? ඔහු දවස් ගාණක් හිරේ හිටපු එකට කවුද වක් කියන්න ඕන? කාගේ ඌමනාවටද මේ තියාගත්තේ? ඒ නිසා අපි ඊටාම පැහැදිලි කරනවා. මොකද හේතුව මේ ත්‍රස්ත විරෝධී පනත පිළිබඳව මේ ආණ්ඩුවේ හිටපු කට්ටිය විපක්ෂයේ ඉඳද්දී ඕනතරම් විරෝධතා දක්වුවා, ඕනතරම් විරුද්ධ වුණා. එතකොට එවැනි පනතක්, එවැනි විරෝධතා කරව පනතක් මාස 6ක් ගිහමාරක් ගිහිල්ලත් අවම වශයෙන් තවමත් කමිටුවක් දාලා නැත්නම්
මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
සැබෑට වුමනාව මොකද්ද කියලා අපිට පේන. ඒකත් හරියට අර පලස්තීන ඊශ්‍රායල ගැටලුවේදී විපක්ෂයේ ඉන්නකම් පලස්තීන මිත්‍ර සංසදයන් හදාගෙන ඒවට විරුද්ධව කතා කරලා අද වචනයක් කතා කරන්නේ. අද වචනයක් ඒ සම්බන්ධව මේ ආණ්ඩුව කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒවායේ ප්‍රතිඵල මේ 6 වෙනිදට යම් මට්ටමකට බලා ගන්න පුළුවන් කියන එක අපිට කියන්න පුළුවන්. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන මූලාශ්‍රයේ ගරු මන්ත්‍රීතුමනි නැවත නැවතත් අපි අවධාරණය කරන්නේ අපිට මේ මොහොතේ කිසිසේත්ම ඇමරිකානු බද්දත් එක්ක GSP Plus සහනය නැතිවීම දරා ගන්න බෑ. ඒක ආණ්ඩුවේවත් විපක්ෂයේවත් ප්‍රශ්නයක් නෙවෙයි, රටේ ප්‍රශ්නයක් වෙනවා. ඒක මේ රටේ ජනතාවගේ ප්‍රශ්නයක් වෙනවා, මේ රටේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපිට 2028 වෙනකන් ණය වාරික ගෙවන්න නැහැ කියලා ඉවර වෙලා නිදාසෙ ඉන්න බෑ. මොකද හේතුව ණය වාරික ගෙවන්න නැති වුණාට මේ අවුරුද්දේ අපේක්ෂිත ආදායම 100%ක් ආවත් ඩොලර් බිලියන 7.3ක ණය දේශීය වෙළඳපොළෙන් සහ විදේශීය වෙළඳපොළෙන් ගන්න වෙනවා, අයවැය පරතරේ පියව ගන්න. එතකොට එහෙම ඒ වගේම ලබන බාරත් ගන්න වෙනවා. මොකද හේතුව මේ අවුරුදු 76ටම අරන් තියෙන්නේ ඩොලර් බිලියන 95යි. එතකොට මෙතුමන්ලාගේ ආණ්ඩුවල මේ එක අවුරුද්දකට විතරක් ඩොලර් බිලියන 7.3ක් මේ ගන්න වෙලා තියෙනවා. ඒක අපේක්ෂිත ආදායම එම ආකාරයෙන් මාව නැත්තම් ඒ ගන්න වෙන ණය ප්‍රමාණය වැඩි වෙනවා. මොකද 40 ඩොලර් බිලියන 40ක් ගෙවනක නිකන් මෙහෙම කරන්න පුළුවන් කියලා කිව්වට දැන් තමයි ඒක අමාරු තේරෙන්නේ. ඒක හරියට අර ඉන්දියානු ව්‍යාප්තවාදය, ඉන්දියාවට විකිණීම, ඉන්දියාවට පාවා දීම වගේ දේවල් මේ කියලා දැන් මේ මෝදි අගමැතිතුමා වෙනස් වෙලා තිනවා, ඉන්දියාව වෙනස් වෙලා තිනවා, අපිත් වෙනස් වෙලා තිනවා කියලා ඉවරලා එහෙම කරන එක අපි සතුටුයි. අර ඡන්දේ දිනීම සඳහා කියපු ගැළපෙන්නේ නැති, ප්‍රායෝගික නැති, හරියන්නේ නැති අදහස්වල ඉන්නේ නැතුව ඇත්ත තේරුම් ගැනීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම වැඩි නුදුර අනාගතයේදී නුදුර අනාගතයේදීම තායිලන්තය සමග තියෙන වෙළඳ ගිවිසුම්, පාකිස්තානය සමග, ඉන්දියාව සමග වෙළඳ ගිවිසුම් ගහන්න ඕන වෙන බව තේරුම් අරගෙන ඒ පිළිබඳව කටයුතු කරයි කියන එක කියමින් අවසාන වශයෙන් නැවතත් මතක් කරනවා ඉන්දියාවට සහ බංගලාදේශයට ඇමරිකාවෙන් ගහලා තියෙන බද්ද අපිට වඩා අඩු නිසා අපේ අපරල් ඉන්ඩස්ට්‍රි එක ඒවට මූ වෙන්න තියෙන ඉඩ වැඩි. එතකොට ඒ ඩොලර් ප්‍රමාණය අපිට එන්නේත් නැහැ, රැකියා ප්‍රමාණය අයිමි මේ අවධානමත් තියෙනවා. ඒ නිසා මේක සීරියස් අරගෙන කටයුතු කරන්න. ඒ වගේම GSP Plus සහනය සම්බන්ධවත් මේ වැඩේ මේ අවුල් උණයින් පස්සේ කතා කරලා වැඩක් නැහැ, ඊට කලින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.